අපි දෙතිස්කුණුප භාවනාව. ඒ කියන්නේ ඇයි ඒක පූර්ව ප්‍රතිපදාව කියන්නේ කියලා දැන් වැටහෙන්න ඕන. ඇයි? තියෙන ශරීරයේ හැදුන හැටිනේ බලන්න. නේද? ශරීරයක් තියනවා කියන එක බාර අරගෙන ඒක හැදුන හැටි තමයි දැන් බලන්නේ. ඔය ශරීරය හැදිලා තියෙන්නේ කෙස්ලම් නියදත් සම්මස්නහර එකතු වෙලා. කෙස්ලම් නියදත් හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ එකතු වෙලා. පඨවි ආපෝ තේජෝ වායෝ හැදිලා තියෙන්නේ කොහෙන්ද? ඈ? ඔව්, මනසින්. ඔව්, හිතෙන් හදලා එළියෙන් තියලා. ඒක තමයි අන්තිමට කියා දුන්නේ. ශරීරේ හිතෙන් හදලා එළියෙන් තියපු එක වතුරේ බල්ලා හැදුවේ හිතෙන් හදලානේ එළියෙන් තිබ්බේ. ඒ බල්ලානේ දැන් පටවියාපෝ තේජෝ වායු කියලා කිව්වේ. ඒකත් හිතෙන් හදලා එළියෙන් තියපු ටිකක් ඕක. එතන තමයි ඇත්ත තියෙන්නේ ලෝකෝත්තර දර්ශන. ආයතන පැත්තෙන් බලන්න ඈ. එතකොට ඒකට එන්න කලින් මේ අර පියවර ටික උදව්වක් තියෙනවා. කෙස්ලොම් නියදත් ඕවායින් හැදිලා තියෙන්නේ නේද? ඒවා ඒ කොටස් ටික දැන් නුවණින් බලන කෙනාට මේ කෙස්ලොම් නියදත් හැදුනේ කොහොමද? පටවියාපෝ තේජෝ වායෝ නෙමෙයි, ඊටත් කලින් දැන් කෙස් තියනවා කියලා දැන් දැනගත්තේ කොහොමද? ඉස්සෙල්ලා පෙන්නේ හිතෙන් හදලා නේද තිබ්බේ? හිතෙන් හදලා එළියෙන් තිබ්බා. මේ මොහොතේ ලොම් හැදුවේ හිතෙන් අදලා එළියෙන් තිබ්බා. මේ මොහොතේ නියපොතු හැදුවේ හිතෙන් අදලා එළියෙන් තිබ්බා. මේ මොහොතේ දත් හැදුවේ හිතෙන් අදලා එළියෙන් තිබ්බා. මේ මොහොතේ හැම හැදුවේ හිතෙන් අදලා එළියෙන් තිබ්බා. හැමෙන් යට ටික මේ මොහොතේ හැදුවේ කොහොමද? හොඳටම පැහැදිලි ඇති හිතෙන් අදලා එළියෙන් තිබ්බා. පෙර අත්දැකීම් ටිකක්මයි නේ. හමෙන් ඇතුලේ තියෙන ඕන කොටසක් මේ මොහොතේ පේනවද? අතීතේ දැකලා තියෙනවද? දැකලා නැහැ නේ. නෑ, අතීතෙත් කරලා තියෙන්නේ හිතෙන් අදලා ඉදින් තියපේ. දැනත් කරන්නේ හිතෙන් අදලා තියනවා කියලා බාරගන්න එක. ඉදින් තිබ්බා කියන්නේ භෞතික දෙයක් බවට පත් කළා. ඇත්තටම දැනගෙන තියෙන්නේ හිතෙන්. ඔව්, ඒ පෙනෙන හින්දා ඇහෙන් දැකලා එළියෙන් තියලා. ඒ වතුරේ බල්ලෝ වගේ. ඇහෙන් දැකලා එළියෙන් තිබ්බා කියන්නේ වතුරේ ඉන්න බල්ලෝ හදන එකනේ නේද? බල්ලා වතුරට ඉබිලා නේද? පේන දේ ගැන කල්පනා කරලා යම් විතක් ඇති තම් පපංචේති පපංච හදනවා. අපි ඉතින් ඇහෙන් දැකලා හදලා නම් ඒ විදිහට හදලා තියෙනවා. ඇහෙන් දැකින් නැතුව හදලා නම් වෙන ආයතනයකින්. කොයි ආයතනෙන් ගත්තත් මනසෙන් අදලා තමයි එළියෙන් තියලා තියෙන්නේ. පටවිය අපෝ තේජෝ වායෝ හිතෙන් හදන්න බෑ. හිතේ නෑ, හිතේ නෑ. හිතෙන් හදලා එළියෙන් තියනවා. දැන් ඔය බෑග් එක අල්ලලා බලන්න පටවි තියනවද කියලා. අල්ලන්න අහු වෙනවද? ඈ, තද ගතිය දැනෙනවා. බෑග් එකද කිව්වේ මං තදයි කියලා? හිතද කිව්වේ තද ගතිය එළියේ තියෙනවා කියලා? ඈ, එළියේ දේ කිව්වද මං තදයි කියලා? අල්ලනකොට හිතෙන් දැනගත්තු දේ එළියේ තියෙනවා කියලා විශ්වාස කළාද? හිතෙන් හදපු දෙය නේද දැනගත්තේ? දැනෙන දේ ගැන කල්පනා කරලා නේද තද කියලා දැනගත්තේ? දැනීම ගැන කල්පනා කරලා. මම කල්පනා කරපු දේ කල්පනා කරලා දැනගත්තු දේ නේ දැන් ආයේ එළිය තියනවා කියලා කියන්නේ. ඒක තමයි ප්‍රපංච කියන්නේ. තේරුණා? මම හදන්න වෙයිද පටවියාපෝ තේජෝ? ඕන ඕන දෙයක් ඕන නමක් දාගන්න. බාහිර කිසිම දෙයක් හිතට අත්දකින්න බෑ. හිතෙන් හදන දේ නම් හිතට දැනගන්න පුළුවන්. මන ධම්ම මනෝ විඥාන විතරයි හිතට දැනගන්න පුළුවන්. එළිය රූප හිතට දැනගන්න බෑ. අපි තමයි පුළුවන් කරලා තියෙන්නේ. එක අපේ අවිද්‍යාවට කරපු එකක්, අපේ මෝඩකමට කරපු එකක්. හොඳයි, අපි ඉස්සෙල්ලා භාවනාව කරලා ඊට පස්සේ කතා කරමු. දෙතිස්කුණුප භාවනාව මේක කරන්නේ අපේ නීවරණයටපත් කරන්න. නීවරණයටපත් වුණ මනසට ඇත්ත දකින්න පහසු වෙනවා. එතකොට අපේ තියෙන ඇලීම, කාමච්ඡන්දය අඩු කරන්න තමයි අපි අසුබේ වඩන්නේ. ඉතින් ඒකට පූර්ව ප්‍රතිපදාව කියන්නේ ඒකයි. ආර්ය ප්‍රතිපදාව නෙමෙයි, ආර්ය ප්‍රතිපදාවට වැටෙන්න මනස සකස් කරන භාවනාවක් මේක. පිළිකුල අසුබය මෙනෙහි කිරීම. හොඳයි, දැන් භාවනා ඉරියවකින් වාඩිලා ඇස් දෙක පියාගෙන අත් දෙක එක අතක් උඩ අනිත් අත තියා ගන්නවා පහසු ඉරියව්වෙන්. ඊළඟට තමන් ඉන්න ශරීරය සිහි කරන්න ඉන්න ඉරියව්ව. දැන් හිතට පේනවා ශරීරේ තියෙන හැටි. දැන් මේ පේන ශරීරේ අපි පිටින්ම පේන දේවල් එකින් එක අරන් ඉස්සරහින් තියමු. ඔළුවේ තියෙන කෙස් වලින් පටන් ගන්න. කෙස් සේරම ගලවලා ඉස්සරහින් තියෙන ඔන්න කෙස් ගොඩක් ඉස්සරහා. ඊළඟට ලොම් සේරම ගලවලා අයින් කරන්න ඉස්සරහින් ගොඩක් ගන්න ලොම් ගොඩයි. නියපොතු ටික අත්වල ඇඟිලි වල තියෙන නියපොතු, කකුල් වල ඇඟිලි වල තියෙන නියපොතු ටික අරන් ඉස්සරහින් දාන්න නියපොතු ගොඩ. දත් කටේ තියෙන දත් උඩු ඇඳේ දත් යටි ඇඳේ දත් තරන් ඉස්සරහින් ගොඩක් ගන්නවා දත් ගොඩ. ඊළාට ශරීරයේ හැදිලා තියෙන වැහිලා තියෙනවා හැමකින්. තුඹුරු පාටට ගෝණියක් වගේ තියෙන හැම ගලෝලා ඉස්සරහින් තියන්න. ඊළාට පේනවා රතු පාටට මස් තියෙනවා. ඒ මස් ගොඩ ටිකක් තරන් ඉස්සරහින් දාන්න. මස් කඩේක මස් තියෙනවා වගේ මස් ගොඩක් තියෙනවා ඉස්සරහා. දැන් පේනවා නහර, ලේ ගමන් කරන නහර වැල් ටික අරන් ඉස්සරහින් දාන්න. ලනු ගොඩක් වගේ නහර ගොඩක්. ඊළඟට ඉතුරු වෙලා පේනවා ඇට සැකිල්ලක් සුදු පාටට තියෙන. ඇට කටු එකින් එක අරන් ඉස්සරහින් ගොඩක් ගහන්න. හිස් කබල, ඉල ඇට, කොඳු ඇට, අත්වල ඇට, කකුල් වල ඇට, උකුල් ඇට, ඇට කටු ගොඩ ඉස්සරහින් තිබ්බා. ඇට ඇතුලේ තියෙන ඇට මිදුළු ටිකක් තරම් ඉස්සරහින් දාන්න. ඊළාට බලන්න මේකේ තියෙන එකේ කවයව. වකුගඩු දෙක, අඹගෙඩි දෙකක් වගේ තියෙන වකුගඩු දෙක අයින් කරන්න ඉස්සරහින් දාන්න. හෘදේ වස්තුව, රතු පාට මස් වලින් හැදුන අත මිට මෙලෙව්වහම විතර ප්‍රමාණය අවයවයේ හෘදේ ඉස්සරහින් තියන්න. අක්මාව නැත්තම් පීගුදුව ඉස්සරහින් තියන්න. පෙනහලු දෙක ඉස්සරහින් තියන්න. ආමාශය ඉස්සරහින් තියනවා. බඩවැල්, දිගට දිගේ තියෙන කුඩා බඩවැල්, මහ බඩවැල්, ඒ බඩවැල් ගොඩක් ඉස්සරහින් දාන්න. බඩේ තියෙන කෑම නොදිර වූ ආහාර අපි වමනය කරාම එන්නේ. ඒ වමනය ගොඩක් තරම් ඉස්සරහින් දාන්න. දිරවපු ආහාර අසූචි බවට පත් වෙනවා. ඒ ගඳ ගන්න අසූචි ගොඩක් ඉස්සරහින් දාන්න. මොළය, සුදු පාටට කුරුම්බලඳ වගේ තියෙන මොළය ඉස්සරහින් තියන්න. තවත් ජනරැවිය මොනව හරි පේනවනම් ඉස්සරහින් අරන් තියන්න. ඊළඟට මේකේ තියෙන දියර ජාති ටිකක් ඉස්සරහින් දාන්න. ලේ, රතු පාටට තියෙන ලේ. මුත්‍රා, කඳුළු, කඳුළු ගණවනහම කබ හැදෙනවා, කඳුළු සහ කබ. කෙළ, සෙම, සුදු පාටට උගුරේ තියෙන සෙම. සොටු, සරව, තෙල් තට්ටුව, හැමතැනටින් තියෙන සුදු පාට තෙල් තට්ටුව. දහඩිය, හැම මතු පිටට එන තෙල් ගතිය, උරුණු තෙල්. සඳ මිදුළු, දන හිස් වල මිටි වගේ හන්දි වල තියෙන තරලය, සඳ මිදුළු, මේ ටික අයින් කරන්න. දැන් ඔක්කොම ධනදොල් කොටස් ටික ඉස්සරහ තියෙනවා. Taman ඉන්න තැන කිසිම දෙයක් නැහැ. හිස් අවකාශය. කොහෙද මෙතන හිටියේ මම කියන කෙනා. එහෙම කෙනෙක් හිටියනම් ඉස්සරහ ගොඩවල්වල කොහේ හරි ඉන්න ඕන. බලන්න හොයාගන්න පුළුවන්ද කියලා. ඉස්සරහ තියෙන කෙස් ගොඩේ බැලුවොත් ඉන්නාද මම කියලා කෙනෙක්. නෑ, එතන කෙස්වල එකතුවක් විතරයි. සත්වෙ පුද්ගලෙක් හොයාගන්න නෑ. නියපතු ගොඩේ බැලුවොත් ඉන්නාද මම කියලා කෙනෙක්. සුදු පාට නියපතු ගොඩක් නම් තියෙනවා, කෙනෙක් හොයාගන්න බෑ. දත් ගොඩේ බැලුවොත් ඉන්නාද මම කියලා කෙනෙක්. ඒත් නෑ, දත්වල එකතුවක් විතරයි. සත්වෙ පුද්ගලෙක් හොයාගන්න නෑ. එහෙනම් මේ වගේ අනික් කොටසුත් අපි වෙන වෙනම බැලුවොත් කෙනෙක් හොයාගන්න නැහැ, එක જાතියක් විතරයි. දැන් ඒවා ගත්ත පිළිවෙලටම එකින් එක අරන් මෙනෙහි කරමු. මේක මොන වගේ දෙයක්ද? අපි මුකුත් නොකොලත් මේකේ தත්ත්වය මොන වගේ වෙයිද? කෙස් වලින් පටන් ගන්න ඕනේ. කෙස් ගොඩක් තියෙනවා. මේ කෙස් ගොඩ අපි හොදන්නේ නැතුව, පීරන්නේ නැතුව සතිය දෙකක් තියෙන ඇරියොත් මොන වගේ වෙයිද? දූවිලි එකතු වෙනවා, කුණු එකතු වෙනවා, ගඳ ගහනවා, මැස්සෝ අහනවා, පීරන්න බෑ, එකට ඇලිලා ගැට ගැහිලා දුර්වර්ණ වෙලා. මේක ස්පිරිකුලයි, දුගඳයි, අසුබයි, අසාරයි නිතර වෙනස් වෙනවා. මේ කෙස් දන්නේ නැහැ හිස මත හිටියා කියලා. හිස දන්නේ නැහැ කෙස් දරාගෙන හිටියා කියලා. මේ කෙස් සකස් වුණේ ආහාරයෙන්. බත් පාන් කව්පි මුං ඇට වගේ අපි මෙච්චර කල් කාපු ආහාර. ඒ ආහාරවලට හිතන්න බෑ, අචේතනිකයි. එන අචේතනික ආහාරයෙන් සකස් වුණ කෙස් වලටත් හිතන්න බෑ, අචේතනිකයි. ඒ අචේතනික පිළිකුල් සාගත කෙස් මගේ කියන්න සුදුසුද? නෑ. මේවට මම කියන්න පුළුවන්ද? බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම හැකියාවකුත් නෑ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ලොම් පිළිකුලයි, දුගඳයි, අසුබයි, අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හැමන පිළිකුල් සාගත ලොම් මගේ කියන්න සුදුසුද? නෑ. මේවට මම කියන්න පුළුවන්ද? බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම හැකියාවකුත් නෑ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. නියපොතු, සුදු පාටට තියෙන නියපොතු. මේ නියපොතු දන්නේ නෑ ඇඟිලි මත හිටියා කියලා. ඇඟිලි දන්නේ නෑ නියපොතු දරාගෙන හිටියා කියලා. මේ නියපොතු පිළිකුලයි, දුගඳයි, අසුබයි, අසාරයි. පිළිකුල් සාගත දුගඳ හැමන ආහාරයෙන් සකස් වුණ මේ නියපොතු මගේ කියන්න සුදුසුද? නෑ. මේවට මම කියන්න පුළුවන්ද? බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම හැකියාවකුත් නෑ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. දත්, මේ දත් මදින් නැතුව දවස් දෙක තුනක් හිටියොත් කුණු එකතු වෙනවා, ගඳ ගහනවා, කැක්කුම ගන්නවා. මේ දත් පිළිකුලයි, දුගඳයි, අසුබයි, අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හැමන පිළිකුල් සාගත මේ දත්, මේවා මගේ කියන්න බෑ. මේවා මට ඕන විදිහට පවත්වන්නත් බෑ. මෙයට මම කියලා කියන්නත් බෑ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. සම, මේ හැමත නොයෙකුත් ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. තුවාල හැදෙනවා, කැපීම් සීරීම් වෙනවා, බිපිලි දානවා, පෙසෝනවා, කාලයක් යනකොට රැලි වැටෙනවා. මේ සම පිළිකුලයි, දුගඳයි, අසුබයි, අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හැමන පිළිකුල් සහගත මේ සම මගේ කියන්න සුදුසුද? නැහැ. මේකට මම කියන්න පුළුවන්ද? බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම හැකියාවකුත් නැහැ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මස් රතු පාටට තියෙන මස් පිළිකුලයි, දුගඳයි, අසුබයි, අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හැමන පිළිකුල් සහගත මේ මස් දවස් දෙකක් යනකොට කුණු වෙලා යන පණුව ගහන මේ මස් මගේ කියන්න සුදුසුද? නෑ. මේවට මම කියන්න පුළුවන්ද? බෑ. මේවා මට ඕන විදිහට තියාගන්න පුළුවන්ද? නරක් වෙන්න එපා, පණුව ගහන්න එපා. එහෙම තියාගන්න බෑ. අනාත්මයි. මස් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. නහර, ලේ ගමන් කරන නහර පිළිකුලයි, දුගඳයි, අසුබයි, අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හැමන පිළිකුල් සහගත මේ නහරවල් මගේ කියන්න සුදුසුද? නැහැ. මේවට මම කියන්න පුළුවන්ද? බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම හැකියාවකුත් නැහැ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඇටකටු ගඩ, සුදු පාටට තියෙන ඇටකටු, පිළිකුලයි, දුගඳයි, අසුබයි, අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හැමන පිළිකුල් සහගත මේ ඇටකටු මගේ කියන්න සුදුසුද? නැහැ. මේකට මම කියන්න පුළුවන්ද? බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්. එහෙම හැකියාවකුත් නැහැ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඇට මිදුළු පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හමන පිළිකුල් සහගත මේ ඇට මිදුළු මගේ කියන්න සුදුසුද නැහැ. මෙයට මම කියන්න පුළුවන්ද බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම හැකියාවකුත් නැහැ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. වකුගඩු දෙක අඹවැඩි දෙකක් වගේ තියෙන වකුගඩු පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හමන පිළිකුල් සහගත වකුගඩු අනිත්‍යයි දුකයි අනාත්මයි. හෘදේ වස්තුව රතුපාට මස් වලින් හැදුන හෘදේ පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි. මෙයාට මම කියන්න බෑ, මගේ කියන්නත් බෑ, මට ඕන විදිහට පවත්වන්නත් බෑ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. අක්මාව නැත්තම් පීගුතුව පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හමන පිළිකුල් සහගත මේ අක්මාව නැත්තම් පීගුතුව මගේ කියන්න සුදුසුද නෑ. මේවට මම කියන්න පුළුවන්ද බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම කියවකුත් නෑ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. පෙනහලු සුදු පාටට ලොකුවට තියෙන පෙනහලු පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හමන පිළිකුල් සාගත මේ පෙනහලු මගේ කියන්න සුදුසුද නෑ. මේවට මම කියන්න පුළුවන්ද බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම කියවකුත් නෑ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. ආමාශය පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හමන පිළිකුල් සාගත මේ ආමාශය මගේ කියන්න සුදුසුද නෑ. මේවට මම කියන්න පුළුවන්ද බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම කියවකුත් නෑ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. බඩවැල් දිගට දිගේ තියෙන බඩවැල් පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හමන පිළිකුල් සාගත මේ බඩවැල් මගේ කියන්න සුදුසුද නෑ. මේවට මම කියන්න පුළුවන්ද බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම කියවකුත් නෑ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. වමනය ගොඩ නොදිරු ආහාර පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. අසූචි පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හමන පිළිකුල් සහගත මේ වමනය ගොඩ අසූචි මගේ කියන්න සුදුසුද නෑ. මේවට මම කියන්න පුළුවන්ද බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම හැකියාවකුත් නෑ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. මොළය සුදු පාටට කුරුම්බලඳ වගේ තියෙන මොළය පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හමන පිළිකුල් සාගත මේ මොළය මගේ කියන්න සුදුසුද නෑ. මේවට මම කියන්න පුළුවන්ද බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම හැකියාවකුත් නෑ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. ඊළඟට දීර ජාති ලේ රතු පාටට තියෙන ලේ පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හමන පිළිකුල් සාගත මේ ලේ මගේ කියන්න සුදුසුද නෑ. මේකට මම කියන්න පුළුවන්ද බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම හැකියාවකුත් නෑ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. මුත්‍රා පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හමන පිළිකුල් සාගත මේ මුත්‍රා මගේ කියන්න සුදුසුද නෑ. මෙයාට මම කියන්න පුළුවන්ද බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම හැකියාවකුත් නෑ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. කඳුළු කබ පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හමන පිළිකුල් සහගත මේ කඳුළු කබ මගේ කියන්න සුදුසුද නෑ. මේවට මම කියන්න පුළුවන්ද බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම හැකියාවකුත් නෑ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. පෙළ පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හමන පිළිකුල් සාගත මේ කෙල මගේ කියන්න සුදුසුද නෑ. මෙයාට මම කියන්න පුළුවන්ද බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම හැකියාවකුත් නෑ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. සෙම සුදු පාටට තියෙන සෙම පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හමන පිළිකුල් සාගත මේ සෙම මගේ කියන්න සුදුසුද නෑ. මෙයාට මම කියන්න පුළුවන්ද බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම හැකියාවකුත් නෑ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. සොටු පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හමන පිළිකුල් සහගත මේ සොටු මගේ කියන්න සුදුසුද නෑ. මෙයාට මම කියන්න පුළුවන්ද බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම හැකියාවකුත් නෑ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. සරවා පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හමන පිළිකුල් සහගත මේ සරවා මගේ කියන්න සුදුසුද නෑ. මෙයාට මම කියන්න පුළුවන්ද බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම හැකියාවකුත් නෑ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. තෙල් තට්ටුව පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හමන පිළිකුල් සහගත මේ තෙල් තට්ටුව මගේ කියන්න සුදුසුද නැහැ. මේවට මම කියන්න පුළුවන්ද? බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම හැකියාවකුත් නැහැ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. දහඩිය පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හමන පිළිකුල් සහගත මේ දහඩිය මගේ කියන්න සුදුසුද නැහැ. මේවට මම කියන්න පුළුවන්ද? බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම හැකියාවකුත් නැහැ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. හම මත පිටට එන තෙල් ගතිය වුරුණු තෙල් පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හමන පිළිකුල් සාගත මේ වුරුණු තෙල මගේ කියන්න සුදුසුද නැහැ. මේවට මම කියන්න පුළුවන්ද? බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම හැකියාවකුත් නැහැ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. සඳ මිදුළු ධන හිස්සල මිටි වගේ හන්දිවල තියෙන තරලය සඳ මිදුළු පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හමන පිළිකුල් සහගත මේ සඳ මිදුළු මගේ කියන්න සුදුසුද නැහැ. මේවට මම කියන්න පුළුවන්ද? බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම හැකියාවකුත් නැහැ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. මේ ඝනදෝ කොටස් එකතු වෙලා සකස් වුණ මුළු ශරීරයේම පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි නිතර වෙනස් වෙනවා. දුගඳ හමන පිළිකුල් සාගත මේ ශරීරය මගේ කියන්න සුදුසුද නැහැ. මේකට මම කියන්න පුළුවන්ද? බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? එහෙම හැකියාවකුත් නැහැ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. පිළිකුල් සාගත දුගඳ හමන ආහාරයෙන් සකස් වන ගන්ධදෝ කොටස් වලින් හැදුන මේ ශරීරය මගේ කියන්න සුදුසුද නැහැ. මේකට මම කියන්න පුළුවන්ද? බෑ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන්. එහෙම හැකියාවකුත් නැහැ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. ආහාරයෙන් සකස් වන නිතර වෙනස් වෙන ඝනද්‍රව කොටස් එකතු වෙලා සකස් වන මේ ශරීරය මගේ කියන්න බෑ. මේ මට ඕන විදිහට පවත්වන්නත් බෑ. මේක මම කියන්නත් බෑ. නිතර වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. මේ ශරීරය මොහොතක් පාසා වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. මේ ශරීරය අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍යයි දුකයි අනාත්මයි. දැන් තමන්ට දැනෙන හැටි දිහා ටිකක් වෙලා බලා ඉන්න. ඊළාට හිත සාමාන්‍ය තත්ත්වයට ගන්න සමාධියෙන් එළියට එන්න කියලා කීපසරයක් හිතමු. සමාධිය දැසයත්වා සමාධිය දැසයත්වා සමාධිය දැසයත්වා කියලා හිතලා හිමීට ඇස් අරින්න. සාදු සාදු සාදු. මේ විදිහට පුළුවන් අපිට ඒ පිළිකුල සුභය මෙනෙහි කරන්න. මම ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. සාකච්ඡා කරන්න. කලින් සාකච්ඡාවටත් අදාළව ඒව පැහැදිලි නැත්නම් ආයෙ අහන්න තෝර. මේ දෙතිස් කුණප භාවනාව කරද්දී ඉස්සෙල්ලා කියපු එකත් එක්ක වෙනසක් දැනෙන්නේ ඇති. ତେර මේක තමයි මේ කායනුපස්සනාව සාමාන්‍ය ලෝකයාට දීපු ආරම්භය. ඔව් මේ කොටස් වෙන් කරලා අවයි පිළිකුල් ස්වභාවය මෙනෙහි කරන්න. ඇයි පිළිකුල් ස්වභාවය මෙනෙහි කරන්නේ? අපේ තියෙන මේ අනවශ්‍ය ඇලීම් ටික ටිකක් අඩු කරගන්න ඕන. කාමච්ඡන්දේ අඩු වෙන්න ඕන. ඒ කියන්නේ මනස පිරිසිදු කරගන්න ඕන. නීවරණ යටපත් කරලා. නීවරණ ගොඩේ ඉඳන් ධම දකින්න බෑ. එතකොට නීවරණ යටපත් කරන්න දීපු උපක්‍රමයක් විතරයි යෝග. හරි? තාම ඇත්ත දකින්න පටන් ගත්තේ නෑ. ලෝකෝත්තර දර්ශනය නෙවෙයි. මේ ලෝකෙට ආйти දේවල් වලට අපේ තියෙන ඇලීම අඩු කරගන්න දීපු උපක්‍රමයක්. ඒකත් කායනුපස්සනාවයට තියෙනවා. මොකද කය ගැන මෙනෙහි කරන විදිහ. හැබැයි එතෙන්දී අපි සමුදය බැලුවෙත් නැහැ, වය බැලුවෙත් නැහැ. නේද? තියෙන කය හැදිලා තියෙන්නේ කොහොමද? මොන වගේ කොටස්ද? ඒවයි තියෙන පිළිකුල් ගතිය, දුගඳ බව, අසාර බව, ඒවා මෙනෙහි කරේ. ඒ තියෙන කය වෙනස් වෙන ගතියත් මෙනෙහි කළා. අනිත්‍යයි. මේ කය වෙනස් වෙනකොට ඉතින් අපිට දුකයි නේද? වයසට යනකොට දුකයි. ආ ඒකත් මෙනෙහි කරනවා. ඒක අපිට නවත්තන්න පාලනයකුත් නැහැ. කන්ට්‍රෝල් කරන්න බෑ. අනාත්මයි මේ තියෙන කය. ඒකට තියෙන කයට මම කියන්නත් බෑ, මේක මගේ කියන්නත් බෑ, මට ඕන විදිහට තියාගන්නත් බෑ. නේද? කයක් තියෙනවනම්. ඒත් ඒ හින්දා මේකට අනවශ්‍ය විදිහට ඇලෙන්න ඕනේ නැහැ. ඒක ඒකට ලෝකෙට ආйти දෙයක්. ලෝකෝත්තර දර්ශනේ නෙවෙයි. ලෝකෝත්තර දර්ශනයට යන්න දැන් අපි හිත සකස් කරනවා, මනස සූදානම් කරනවා. ඒ සූදානම් කිරීම තමයි නීවරණ යටපත් කිරීම. හරි. ඒ සඳහායි මේ භාවනාව කරන්නේ. ඒකෙන් හිතන්න එපා, ඒකෙන් කෙලින්ම නිවන් දකින්න පුළුවන් නැත්තම් සෝවාන් වෙන්න පුළුවන් කියලා ඔය. දැන් නීවරණ යටපත් කරගන්න, ඒ කියන්නේ ලෝකෙට අයිති විදිහට අපි තියෙන දෙයක් කරන් ඒකෙන් බලනවා මේ ඇලීම් අඩු කරගන්න විදිහ. හරි. ඒකට ඇලීම් ගැටීම් අඩු කරගෙන ඊළඟට අනිත් නීවරණ පහත් යටපත් කරගන්න තමයි ඕන අරමුණක් කරන් හිත එකඟ කරන්නේ, සමාධිය වඩන්නේ. හ්ම්. සමාධිය කියනකොට තාම ලෝකෝත්තර දර්ශනයට ආවේ නැහැ. නීවරණයටපත් වුණා. මනස පිරිසිදු වුණා, හිත දියුණු වුණා. හ්ම්. එහෙනම් දැන් සමාධිමත් හිතකට කරන්න තව වැඩක් තියෙනවා, ප්‍රඥාව වඩන්න. බුදුදහම දකින්න නේද? බුදුදහම කියන්නේ චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදේ. දුක කියන්නේ මොකද්ද? දුක හටගත්තේ කොහොමද? නිරෝධේ මොකද්ද? නිරෝධ කරන මාර්ගේ මොකද්ද? නේද? හටගත්ත හැටි බලන එකට කියනවා සමුදය බලනවා කියලා. දුක කියන එක හටගත්තේ දුක්ඛ සමුදය නිසා නේද? සමුදයක් තියෙන නිසා තමයි දුක තියෙන්නේ. ඒක දුක කියන එක කොහොමද බුදුරජාණන් වහන්සේ කෙටියෙන් කියන්නේ? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. මොනවාද පංච උපාදානස්කන්ධය කියන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන. නේද? රූප කියන්නේ මොනවද? සතර මහා ධාතු නෑ කියන්නේ එපා. ඒක බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා එහෙම කිව්වා. ඈ සතර මහා ධාතුයි උපාදාය රූපයි නේද? එතකොට ඒවා තියෙන්නේ කොහෙද? නෑ අපි හිතන්නේ බාහිරේ කියලා නේද? රූපේ හැදිලා තියෙන මොනවා හරි දේවල් කියලා හිතන්නේ. ඒ දේවල් තියෙන බව දැනගත්තේ කොහොමද? පඨවි ආපෝ තේජෝ වායෝ. අහලා දැනගත්තා. අපි අත්දකින්නේ කොහොමද? ආයතනවනේ. කාය ස්පර්ශයට තමයි ඕ අහුවෙන්නේ නේද? තද ගතිය, මෙලෙක් ගතිය අහුවෙන්නේ කාය ස්පර්ශයට. රසනේ ගතිය, සීතල ගතිය අහුවෙන්නේ කාය ස්පර්ශයට. වායෝමය ස්වභාවය අහුවෙන්නේ හුළඟ වදින ගතියක් වගේ දැනෙන්නේ කායයට. වතුර වගේ ගතියක් දැනෙන්නේ ඒකත් කාය ස්පර්ශය තමයි. ඉතින් ඒක ප්‍රකට නොවුණට ඒක හිතා ගන්නයි වෙන්නේ. එතකොට දැන් තද ගතිය මොහක හරි තියෙනවා කියලා අපි දන්නේ කොහොමද? අල්ලලා බලලා නැත්තම් ශරීරේ ගැටිලා හැපෙන්න ඕන. ඒ ගැටීමේදී මොන ආයතනෙද වැඩ කරන්නේ? කාය ආයතනෙ. ඒතර කාය ස්පර්ශයෙන් ඇතිවන දැනීමක්. කාය ආයතනෙට දෙන්න පුළුවන් දැනීම කියන එක. ඇහැට දෙන්න පුළුවන් මොකද්ද? දැනීම. කනට දෙන්න පුළුවන් ඇසීම. එයාගේ කයට දෙන්න පුළුවන් දැනීම. හරි? නාසයටත් දැනීම, දිවටත් දැනීම. ගන්ධ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, දැන් ස්පර්ශ දැනෙනවා. දැනීම කියන එක තමයි කාය ස්පර්ශයෙන් දෙන්නේ. වෙන දෙයක් දෙන්න බෑ. දැනීම දෙන්න පුළුවන්ද කාය ස්පර්ශයට? බෑ. මොන පාටද කියන එක දෙන්න පුළුවන්ද කාය ස්පර්ශයට? බෑ නේ. මොන රසද කියන එක කාය ස්පර්ශයට දෙන්න පුළුවන්ද? බැ. මොන සුවඳද කියන එක කාය ස්පර්ශයට දෙන්න පුළුවන්ද? බැ. නේද? කාය ස්පර්ශයට දෙන්න පුළුවන් දැනෙනවා කියන එක විතරයි. දැනෙන්නේ මොනවද කියලා දැනගන්නේ කාය ස්පර්ශයෙන් නෙමෙයි මන ආයතනෙ. දැනෙන බව දැනගන්නේ කාය විඥානෙ. දැනුනේ මොකද්ද කියලා දැනගන්නේ මනසෙන්. තේරුණා? දැනෙන බව දැනගන්නේ කාය විඥානෙ. හරි. දැනීමේ වර්ග ලක්ෂණ පාට හැඩ මොකවත් නැහැ. දැනීමක් විතරයි තියෙන්නේ. කාය විඥාණයට දෙන්නේ දැනගන්න පුළුවන් දැනීමක් විතරයි. කාය සම්පස්යෙන් අපට දෙන්නේ දැනීමක්. ඔකට කියන්නේ මුත කියලා පාලෙන් කියන්නේ. මුත දැනෙනවා. දැනෙනවා. දැනෙන එකේ විස්තර ටික කවුද කියන්නේ? ඔබ ගැන කල්පනා කරන්න ගිහිල්ලා නේද? මන ආයතනෙ. දැනෙන බව දැනගත්ත කාය විඥානෙ. දැනෙන්නේ මොනවද කියලා දැනගන්නේ මනෝ විඥානෙ. පැහැදිලිද? දැන් ඔක ප්‍රායෝගිකව කරන්න ඕන. දැන් කයට මේ මොහොතේ මොනවා හරි දැනෙනවා නම් දැනීම් ටිකක් තියෙනවා නේද? ඒ දැනෙන දැනීම කාය ආයතනේ වැඩ. කාය ආයතනේ වැඩ කරා නම් දැනෙන්නේ නැහැ. නේද? දැනෙනවා. දැනෙන්නේ මොකද්ද? මේක රිදෙනවද, තද වෙලාද, සීතලද, රස්නේද, කකුලේද, අතේද, මොකද්ද? ඔය විස්තර ටික කවුද කියන්නේ? ඒක මන ආයතනේ වැඩ. අර දැනීම කියන එකේ තියෙන තැනක්වත් නැහැ, හැඩයක්වත් නැහැ, වර්ණයක්වත් නැහැ නේද? ගතිගුණ මොකවත් නැහැ. දැනීම කියන ස්වභාවය විතරයි කාය ස්පර්ශයට දෙන්න පුළුවන්. ඕක ගැන හිතුවේ නැත්තම් විස්තර ටික නැහැ. දැනෙන ගතියක් විතරයි තියෙන්නේ. නේද? දැනෙන්නේ කොහෙද කියන එක දැනෙන ගතිය නැහැ. දෙයට කිව්වොත් දැනෙන ගතියේ තැනක් නැහැ. හිතාගන්න පුළුවන්ද? දැනෙන ගතිය දිහා තමන් බලා ඉන්න තැනක් තියනවද කියලා. තැන කොහෙද කියන්නේ හිතෙන්. කල්පනා කරන්න ගිහින්. තේරුණාද මේක? දැනෙන ගතිය හොඳට බලන්න. දැනෙන ගතිය ශරීරයේ මොකද්ද? නිකන් දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය කියන්නේ තැනක් නැහෙනි. තියෙනවද තැන? තැනක් දාන්නේ හිතෙන්. ඔය කොන්ද රිදෙනවා. කොන්ද කියන එක හැදුවේ හිතෙන්. දැනෙන දේ ගැන කල්පනා කරන්න ගිහිල්ලා. නේද? එතකොට දැන් ඔන්න වේදනා ගතියක් තියෙනවා කාය ස්පර්ශයෙන්. වේදනා කියන රිදෙනවා නෙමෙයි, මුත කියන ස්වභාවය දැනීම. එතකොට දැනෙන බව දැන ගන්නවා. කියන්නේ අඳුර ගන්නවා. අඳුර ගන්නවා කියන්නේ මේ කකුලද අතද කියන එක නෙමෙයි. දැනෙනවා කියලා වේදනාව අඳුර ගන්නවනේ. මේ මූලික මට්ටමක. දැනෙන බව දැන ගන්නවා. නමක් දෙනවා නෙවෙයි ඔය. යං වේදේති තං සංජානාති. දැනෙන බව දැන ගන්නවා, අඳුන ගන්නවා. ඒ අඳුන ගන්නවා කියන්නේ නමක් තැනක් දෙන එක නෙවෙයි. දැනෙනවා කියලා අඳුන ගන්නවනේ. යාන්තම් මොකද්ද දැනෙනවා කියලා අඳුන ගන්න ඕනනේ නේද? ඒක තමයි ඒ යං වේදේති තං සංජානාති. එතන තාම වැඩි විස්තර දාලා නැහැ. හරි. කාය ස්පර්ශෙන් මොකද්ද දැනීමක් තියෙන බව අඳුන ගන්නවා. දැනීම තියෙන බව අඳුන ගන්නවා. එච්චරයි. දැනීම තියෙනවා කියලා අඳුරගත්තා කියන්නේ දැනෙන්නේ මොකද්ද කියලා දැනගත්තා නෙවෙයි. දැනෙන බව, දැනෙන ස්වභාවයක් තියෙන බව අඳුන ගන්නවනේ. ඒක තමයි යම් වේදේදී සංසංජානාති මූලික මට්ටම. දැන් ඒ අඳුනාගත්තු දේ ගැන ඔන්න කල්පනා කරන මොකද්ද දන්නේ කොහෙද දන්නේ ඔය දැනෙන්නේ මොන වගේ දැනීමක්ද දන්නේ කල්පනා කරන්න එතකොට තනියෙන් දැනෙන දේ විතරක්මදි තව ටිකක් එකතු කර එකතු කිරීමමයි කල්පනා කිරීම කියන්නේ නේද දැනෙන ස්වභාවයෙන් නවත්තන එක නෙවෙයි ඒකට විස්තර ටිකක් එකතු කරනවා විස්තර එකතු කරන්න නම් තව කොහෙන් හරි ගන්න ඕනේ කොහෙන්ද ගන්නෙ පෙර ඇසුරෙන් තමන් කලින් අත්දැකලා තියෙන දේවල් වලින් ගන්නවා. එහෙම දැනින්නේ මොකද්ද දන්නේ නැහැ. කලින් අත්දැකපුවා දැන් මතක් කරනවා. නේද? ඔක තද ගතිය කියන්නේ තද ගතිය කලින් අත්දැකලා තියෙන්න ඕන. නේද? දැනෙන ස්වභාවය තද ගතිය කියන්නේ. ඒ ලෝකෙට අයිති නමක් නේ දාන්නේ නේද? තත ගතිය කලින් අත්දැකලා තියෙන ගතියක් එක්ක දැන් දානවා. ඔහොම දැනෙන එකට කියන්නේ තද ගතිය. ඔහොම දැනෙන එකට කියන්නේ සීතල. ඔහොම දැනෙන එකට කියන්නේ රස්නි. දැන් මේ කලින් ඉගෙනගත්තු ඒවා නේද ඇදලා ගන්න. කලින් අත්දැකලා නැත්තම් එහෙම. නමක් දාන්න බෑ. මොකද්ද දැනීමක් නම් තියෙයි නේද? මේ මොකද්ද කියලා කියන්න පුළුවන් නේද? කියන්න බෑ. ඒක දෙයක් බවට පත් කරන්න බෑ. දැනීම දෙයක් බවට පත් කරන්න බෑ පෙර ඇසුර ආවේ නැත්තම්. නේද? දැනීම දෙයක් බවට පත් කරන්නේ අපි පෙර ඇසුර උදව් කරගෙන. නේද? දැනෙන ගතිය පටවිය බවට පත් කරන්නේ තව මොනවද ටිකක් එකතු කරලා තේරුණා මොකද්ද දැනෙන ස්වභාවයක් නම් තියෙනව නේද දැනෙන ස්වභාවය මොකද්ද කියලා බවට පත් කරන්නේ මොකද්ද කියන්නේ දෙයක් බවට පත් කරනවා නේද දෙයක් බවට පත් කරන්නේ කල්පනා කරලා නේද දැනීමේ විතරක් සිහිය පිහිටියනම් දෙයක් ඇති වෙයිද? දැනෙන බව නම් දැනගනිනේ. ඒක දෙයක් බවට පත් කරන්නේ නැහැ නේද? දෙයක් බවට පත් කළොත් තමයි අපිට එතනින් එහාට වැඩ කරන්න පුළුවන් ඒක ගැන. දැනීමෙන් විතරක් නැවතුනොත් දැනුණා ඉවරයි. වැඩ තියෙන්නේ මනෝවිඥාණයට. ඒ වැඩ ටික නවත්තන්න තමයි මේ කියන්නේ. දැනෙන බව එහාට මුකුත් කළේ නැත්තම් දෙයක් පැනවෙයිද? නැහැ. අපිට මතක තියාගන්න මට මෙහෙම දැනුණා කියනවත් මතක තියාගන්න පුළුවන් වෙයිද? බැ. දැනීම කියන එකේ විස්තර මොකුත් නැහැ. විස්තර නැත්තම් මෙහෙම දැනුණා කියන්නවත් පුළුවන්ද? මොකක් එක්කද කියන්නේ? දෙයක් දෙයක් දාන්න බෑ. දෙයක් දැම්මා කියන්නේ අපිට ආයේ මතක් කරගන්න පුළුවන්. ආ මෙහෙම දැනුණා. නේද? තව කෙනෙකුට කියන්න පුළුවන් මෙහෙම දැනුණා කියලා නේද දෙයක් තිබුණොත් දෙයක් දැම්මේ නැත්තම් කතා කරන්න බෑ තේනවා කතා කරන්න දෙයක් නැති වෙනවා එතකොට ඔන්න දැනෙන ස්වභාවයට දෙයක් දාන එක අපේ පුරුද්දක් ඒක පුරුද්දක්. ඒක ලෝකෙට අයිති පුරුද්දක්. දැනෙන ගතියට දෙයක් එකතු කරනවා. දෙයක් එකතු කරන්නේ මතක තියාගෙන කල්පනා කරන්න ගිහිල්ලා. ඈ රිදෙනවා කිව්වත් එහෙමයි. දැනීමේ රිදෙනවා කියලා එකක් නැහැ. හොඳට බලා ඉන්න රිදෙන එක දිහා දැනෙන ගතියක් නම් තියෙනවා. මොකද රිදෙනවා කියන එක මේ හිතෙන් කරන වැඩ. හරි, දැනෙන ස්වභාවයේ රිදෙනවා කියන එක නෑ. දැනෙන ස්වභාවයේ කැමැති අකමැති ගතියකුත් නෑ. තියෙනවද? අපි නම් දාලා තියෙනවා නේද? දැනෙන ස්වභාවයේද ඒක තියෙන්නේ නැත්නම් අපි ඒකට එකතු කරන එකක්ද? අවු හොඳයිද නරකයිද කියන එක එකතු කරන එක. දැනෙන ස්වභාවය එහෙම එකක් නැහැ නේද? ඔය හින්දා තමයි අවුල පොඩි කාලේ කරවිල කන්න ආසයිද? බොහොම පොඩි කාලේ කරවිල තිබුණොත් එහෙම කන්නේ. දැන් කරවිල කනකොට එතකොට ඒ කැමැතිද අකමැතිද ගතිය දැනෙන ස්වභාවයේද තිබුණේ? දැනෙන ගතියද අපි දාපු එකක්ද? අපි දාපු එකක්. නැත්නම් ඔක වෙනස් වෙන්න බෑනේ නේද? පොඩි කාලේ කන්න අකමැති වෙලා දැන් කන්න කැමති වෙන්න විදිහක් නැහැ නේ. දැනෙන ස්වභාවයද වෙනස් උනේ අපි ඕකට එකතු කරන දේද? එකතු කරන දේ. අර හොඳ නරක ගතිය අපි එකතු කරලා නේද? මනසෙන් දාපු කොටස. දැනීමට ඒකයි තියනේ. දැනීමම ඒක වුණා නම් වෙනස් වෙන්න විදිහක් නැහැ නේ නේද? එදා කරවිල කනකොට දැනුනේ එකමනේ, අදත් දැනෙන්න ඕන. ඒතකොට එදා ඔකට අකමැති අද කැමැති වෙන්න විදිහක් නැහැ නේද? එහෙනම් දැනීම නෙමෙයි ඔය. දැනීමට අමතරව හිතෙන් එකතු කරපු ටික. එතකොට තේරෙනවද දැනීම කියන තැනට සිහිය නුවණ පිහිටියා නම් ඒකට මුකුත් විස්තර දාන්න බෑ. දැනෙන්නේ කොහෙද කාටද ඇති මොකවත් නෑ නේද? ඔය කකුල රිදෙනවා කියලා එක එකතු කරපු දෙයක්. දැනීමේ එහෙම එකක් නෑ. ශරීර කොටස් මවක්වත් නෑ දැනීම තුල. තියෙන තැනකුත් නෑ. දැනෙන එක ගැන කල්පනා කරන්න ගිහිල්ලා තමයි ඔන්න මතක් වෙන්නේ මේ රිදෙන්නේ කකුල නේද? එතකොට මේ ශරීර කොටස කල්පනා කරලා හදපු එකක්. කල්පනා කරලා හදන දේවල් වලට කියනවා ප්‍රපංච කියලා. කල්පනා කරලා හදන දේවල් වලට කියනවා ප්‍රපංච කියලා. දැන් තේරෙන දැනීම අඳුන ගන්නවා, අඳුන ගැනීම ගැන කල්පනා කරනවා. කල්පනා කරනකොට ප්‍රපංච සකස් වෙනවා. ප්‍රපංච කියන්නේ අර වතුරට එබිලා වතුරේ බල්ලෙක් ඉන්නවා කිව්වා වගේ වැඩක් නේද? ඒ කියන්නේ හිතෙන් හදපු දෙයක් එළියේ තියෙනවයි කියලා බාර ගන්න ගතියයි ප්‍රපංච කියන්නේ. ඒතර කල්පනා කරන දේ තමයි ප්‍රපංචයක් බවට පත් වෙන්නේ. කල්පනා කරන දේ අපි හිතනවා තියෙන දෙයක් කියලා නේද? තියෙන දෙයක් කියනකොට, දෙයක් කියනකොට මතක තියාගන්න හැම තිස්සෙම තියෙන බවක් පිළිගන්න අනිත්‍ය සංඥාවක්. ඇති බවක් පිළිගන්නවා. ඇත නිට්ටය. නිට්ටය කියන්නේ මේ සදාකාලික කියන එක නෙමෙයි. මේ මොහොතේ මේක තියෙනවා කියලා අපි නිත්‍ය සංඥාවෙන් ගන්නවනේ නේද? ඒ ඒ ඒ නිත්‍ය කලේ නැත්නම් අපිට දෙයක් ගැන කතා කරන්න බෑ. මොහතකට හරි ඒක නිත්‍ය සංඥාවෙන් ගන්න ඕන. ඒ නිත්‍ය සංඥාවෙන් ගත්තොත් තමයි කතා කරන්න දෙයක් තියෙන්නේ නේද? කියන්නේ දෙයක් පනෝලා ඒක ඒ මොහොතේ හරි තියෙන්න ඕන. ඔව්. හුළඟ වගේ ගත්තොත් ඒ මොහොතේ විතරයි. හැබැයි අපිට හුළඟ දෙයක් කරලා අපි නිත්‍ය සංඥාවෙන් ගත්ත හින්දා හුළඟ ගැන කතා කරන්න පුළුවන්. ශරීරය හදලා ශරීරයේ තියෙනවා. නිත්‍ය කියලා ගත්තු හින්දා ශරීරය ගැන කතා කරන්න පුළුවන්. ඒ කතා කරන්න දෙයක් තියෙනවා. ලෝකෙට ඇයිද දෙයක්. දැන් ඔය තියෙනවා කියන්නේ මේ සදාකාලිකයි කියන කතාව නෙවෙයි. ඒ අවස්ථාවට තියෙනවා. නිත්‍යයි. තියෙනවා කියන්නේ ඇත. නේද?
දැන් මුද සාධකේ තියෙනවනේ.
දෙයක් කරන්න හිතලා. සාධකය කියන්නේ මොකක්ද? දැනෙන ගතිය විතරයි. දැනෙන ගතියට අමතරව කිසිම දෙයක් නැහැ. නැති වෙනවා ඒ නැති වෙන ඇති වෙන කතාව තියෙන්නේ දෙයක. සාධක කතාව නෑ. සාධක කියන්නේ මොනවද? දැනෙන ගතිය කියන එකේ ආයි කිසිම විස්තරයක් නැහැ. විස්තර ටික දැම්මනම් කල්පනා කරලාමයි දාලා තියෙන්නේ. ප්‍රපංචයයි.
ප්‍රපංචුනේ
ඉතින් හිතෙන් එකතු කළේ නැත්නම් ඒක ගැන කතා කරන්න හිතෙන් එකතු කරපු දේවල් ටික ගැන තමයි කතා කරන්නේ. ඇති වෙනව නැති වෙනව කියන එකත් හිතෙන් එකතු කරපු එකක්. හයිදේ මොකද්ද ඇති උනේ නැති උනේ? දෙයක් කරලා ඉවරයි. දැනීම කියන එකේ කිසිම විස්තරයක් නැහැ. විස්තරයක් දැම්මොත් දෙයක් කරලා ඉවරයි. ඔව්. විඳීම කියන එකත් අර සුඛ දුක්ඛ මට්ටමටවත් පනවලා නැහැ. දැනීම. දැනීම සතයි කියනකොට දෙයක් කරලා. ඔව් විඳීම නෙමෙයි දැනීම. දැනෙන බව දැනගන්නවා නේද? යං වේදේති තං සංඥානං. වේදේති කියන්නේ දැනෙන ගතිය විතරයි ආ. යං වේදේති තං සංඥානං. ඒ දැනෙන බව දැනගන්නවා. දැනගත්තු දේ ගැන කල්පනා කරනවා. යං සංඥානාති තං විතක්කේති. කල්පනා කරන නිසා තමයි දෙයක් බවට පත් කරන්නේ. ප්‍රපංචයක් බවට පත් කරන්නේ. අතරක් නැතුව පැතිරෙනවා නෙමෙයි අපි පතුර ඕනවා. ඔව් ඒ දැනෙන ගතියකට අපි පත් කරලා ඉවරයි. රිදෙනවා කියලා කකුල රිදෙනවා කියන වතුරෝගෙන යනවා. ඒක තමයි ඒක වර්ධනය කරනවා. වේපුල්ලම් කියලා කියන ඒක වර්ධනයේ වේගන යනවා. දැන් අපි ඔතන සිහිය නුවණ නැති හින්දා අපිට හිතෙන්නේ ඉබේ වෙනවා කියලා. ඉබේ වෙනවා නෙවෙයි ඒක. මේක අපි කරන දෙයක්. මේ හිත හිතෙන් කරන දෙයක් මේක. හරි? දැනීම කියන ස්වභාවය විතරයි ස්වභාවය. එතනින් එහාට සීරම මේ අපේ පෙර අද්දකීම් මත මනසින් නේද? හදන ඒවා. ඒකට දානවා ඒවා. හයි ඉරියව් මාරු කරන්නේ මොකේද? ශරීරය. ආ ශරීරය කොහෙන්ද ආවේ? ශරීරය කොහෙන්ද ආවේ? දැනෙන දේ වල ගැන කල්පනා කරන්න ගිහිල්ලා නේද කකුලක් හදාගෙන ඕක වෙනස් කරනවා. නේද? දැනීමෙන් එහාට ගිහින්. රූප පනෝල. දැන් සාමාන්‍ය කෙනාට ওই රූප පැනෙව්වා කියන නුවණ නැහැ. තියෙන රූපේ තමයි අපි වෙනස් කරන්නේ. ඒ ලෝකයා ඉන්න පැත්ත. නේද? ශරීරයක් තියෙනවා. ඕකේ ඉතින් එක එක දේවල් කතා කරන්න පුළුවන්. ශරීරයේ අනිත්‍ය බලන්න පුළුවන්. ශරීරයේ ඇතිවීම නැතිවීම කතා කරන්න පුළුවන්. ශරීරයේ කෙස්ලම් නියදත් වලින් හැදුන ගතිය කතා කරන්න පුළුවන්. ශරීරයේ පටවිය ආපෝ තේජෝ වායෝ වලින් හැදුන ගතිය කතා කරන්න පුළුවන්. ඈ ලෝකෙට ආйти දේවල් ඉතින් ඒවා. ඒත් ඒවා හැම එකක්ම මතක තියාගන්න ශරීරය කියලා වෙනම දෙයක් නෙවෙයි. ලෝකෙට ආйти හැම දෙයකම තියෙනවා විද්‍යාවට යන්න කලින් ලෝකෙට ඇති හැම දෙයක්ම මොනව නිසාද? හේතු. හේතුප්‍රත්‍ය. හේතුන්ගෙන්තරව ලෝකෙට ඇති දේවල් පවතින්නේ නැහැ. ඒකයි ඒවට සංකත ධර්ම කියන්නේ. හේතුප්‍රත්‍යයන් නිසාම සකස් වුණ සංකත. සංකත. ඒ සංඛාර කියන එකේ එක වෙලා ඉවරයි සංකතයි. ඒ කියන්නේ හේතුප්‍රත්‍ය නිසාම හටගත්තු ඵලයක් කියන එක. ඒ ඵලය කියන එක එතකොට හේතුන්ගෙන්තරව කතා කරන්න බෑ. ඵලයට හේතුන්ගෙන්තරව ඉන්න බෑ. එතකොට අපි දෙයක් කියන එක හැම තිස්සෙම සමුදයක් තියෙනවා. සමුදයක් මතයි දෙයක් පැනවෙන. ඒක රූපේ කියන එක දෙයක්. රූපයක් ගැන කතා කරන්න බෑ සමුදයකින් තොරව. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නවා රූපේ ඇත්ත දකින්න නම් ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ කියන එක බලන්න. රූපය මේකයි. රූපේ හටගත්තේ මෙන්න මෙහෙමයි කියන එක බලන්න. මොකද හැම රූපයකටම හටගත්තු විදිහක් තියෙනවා, සමුදයක් තියෙනවා. සමුදයකින් තොරව රූපයක් පවතින්නේ නැහැ. හටගන්න බෑ. තොටන්නේ සමුදේ දකින්න දක්ෂ වුණොත් එහෙම තමන්ට පේනවා සමුදේ යෙදෙනකන් විතරයි රූපේ තියෙන්නේ. සමුදේන්තරව රූපයක් ගැන කතා කරන්න බෑ. එහෙනම් ශරීර රූපය කියන එකටත් සමුදයක් තියෙනවා. ඒ සමුදේ මත ඉඳන්මයි ශරීරය ගැන කතා කරන්නේ. සමුදේ යෙදෙන තාක් විතරයි ශරීර රූපේ තියෙන්නේ. හ්ම්, ඕනම රූපයකට ශරීරේ වේවා අපි ලෝකේ තියෙන ඕනම රූපයක් ගත්තොත් ඒ ඕන රූපයක බලන්න ඒක හටගත්තු විදිහක් තියෙනවා, සමුදයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔය ඕනම රූපයක් ඉති රූපං, මේකයි රූපය. ඒක ඇත්ත දකින්න ඕන නම් මොකද කරන්න ඕන? සමුදය හොයන්න. ඉති රූපස්ස සමුදයෝ, මේක හටගත්තේ කොහොමද? එතකොට හටගත්තේ කොහොමද කියන එකට අපිට ලෝකෙට අයිති පැත්තෙනොත් කරුණු හොයාගන්න පුළුවන්. මේ ශරීරය හටගත්තේ කොහොමද? කෙස්ලොම් නියදත් එකතු වෙලා. කෙස්ලොම් නියදත් හැදුනේ කොහොමද? සතර මහා ධාතු එකතු වෙලා. හ්ම්, ඉතින් ඔය පැත්තෙන් කියන්න පුළුවන්. නැත්නම් විද්‍යාවෙන් වචන ටිකක් දාලා කියන්න පුළුවන්. පරමාණු එකතු වෙලා. නැත්නම් රූප කලාප එකතු වෙලා. නේද? එතකොට මේ මොකද්ද? මේ තියෙන දෙයක් හැදුන හැටිනේ හොයන්නේ. ඔව්. එතකොට මේ හොයන්නේ හේතු ටික බාහිරෙන්ම නේද? බාහිර තියෙන දේ හැදුන හැටි බාහිරෙන්ම අපි හොයනවා. නේද? බුදුහාමුදුරුවෝ පෙන්නනවා බාහිරෙන් හොයලා කවදාවත් ලෝකයේ ඇත්ත දකින්න බෑ. ලෝකේ දකින්නත් බෑ, සමුදය දකින්නත් බෑ, නිරෝධය දකින්නත් බෑ. ඒකට මාර්ගේ හම්බ වෙන්නේත් නැහැ. කොහෙන්ද හොයන්න කියන්නේ? තමන්තු බඹයක් පමණ මේ ශරීරය තුලින්. බඹයක් පමණ මේ ශරීර තුලයි ඔය ඔක්කොම තියෙන්නේ. අපි එළියේ තියනවා කියලා හිතුවට. හරි. එහෙනම් සමුදය හොයාගන්න වෙනවා තමන් තුලින්. අපි රූපය කියනකොට ඕක එළිය වෙන්න පුළුවන්, ඇතුලෙ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ශරීරය වෙන්න පුළුවන්, බාහිර වෙන්න පුළුවන්. එතකොට අජ්ජත් රූපත් අපිට තියෙනවා, බහිද්ද රූපත් තියෙනවා නේද? ලෝකේ තියෙනවා. ශරීරය අජ්ජත් ශරීරිකුත් තියෙනවා, ශරීරයට අයිති නැති බාහිර තියෙන රූපත් ගොඩාක් ඒවා තියෙනවා. ඔය ටිකටනේ අපි ලෝකේ කියන්නේ. එතකොට ඔය ලෝකෙට අයිති ඕනම රූපයක් ගන්න ඒක අජ්ජත්ත වෙන්න පුළුවන්, බහිද්ද වෙන්න පුළුවන්. ඊළඟට ඒක ඇත්ත දකින්න නම් සමුදය බලන්න. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ. සමුදය හරියට අඳුරගත්තොත් නුවණක් එනවා. සමුදය තියෙනකන් විතරයි ඒ රූපේ තියෙන්නේ. සමුදය නැති වුණ දාට රූපයක් නැහැ. සමුදය තියෙන තාක්කල් රූපය තියෙන, සමුදයක් නැත්තම් රූපයක් නැහැ කියලා නුවණක් එයි. සමුදේ තියෙනකන් රූපේ ඇති වෙන හැටි දකිනවා නේද? හරියට සමුදේ අඳුරගත්තොත් සමුදේ තියෙනකොටම අපි දන්නවා ඒකට අදාළ රූපේ තියෙනවා කියලා. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒකම නුවණ එනවා සමුදේ නැත්තම් රූපේ කියන එකක් හටගන්නේ නැහැ. හටගන්න විදිහක් නැහැ. මෙන්න මේ විදිහේ හේතුඵල ධර්මතාවයක් තියෙන මේ පටිච්ච සමුප්පාදයක් තියෙන්නේ. ඉමස්මින් සති ඉදං හෝති, මේ හේතු තියෙනකන් ඵලය තියෙනවා. ඉමස්මින් අසති ඉදං නහෝති කියන නුවණක් එනවා. මේ සමුදේ නැත්තම් ඵලය නහෝති, හටගෙන නැහැ නේද? උපදින්නේ නැහැ. උපදින්නේ නැති එක දැන් තියනවද නැද්ද කතාවක් කියන්න පුළුවන්ද? ඉපදිලා නැත්තම් බෑ. ඉපදුන දේක අපිට තියනවද නැද්ද කියලා කතා කරන්න පුළුවන්. ඉපදිලා නැත්තම් ඒක යෙදෙන්නේ නැහැ නේද? ඔන්න ඔකට කියනවා නිරෝධ කියලා. නිරෝධයේදී ඇතින ඇතනත කතාවක් නැහැ. හටගෙන නැහැ. ඉපදිලා නැහැ, හටගෙන නැහැ. හටගෙන නැත්තම් තියෙනවද නැද්ද කතාවක් දාන්න බෑනේ. ඒක තමයි නිරෝධය කියන්නේ. එතකොට දැන් අපිට හටගත්තු ඕනම දෙයක් සමුදය බලන්න කියනවා. හටගත්තු ඕනම දෙයක සමුදය අඳුරගන්න. සමුදය අඳුරගත්තහන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද? සමුදය තියෙනකන් විතරයි ඕක තියෙන්නේ. සමුදය නැති දවසට හටගන්නේ, උපදින්නේ නේද? එහෙනම් කිසියම් දෙයක් සමුදයකින් නම් හටගatti. හේතුන් නිසා නම් හටගatti. සමුදේ නැති වුණ දවසට හටගන්න කතා කරන්නවත් බෑ නේද? ඔන්න ඕක තමයි ලෝකයේ ඇත්ත තත්ත්වය. කිසියම් දෙයක් හටගත්තා නම් ඒ හේතු නැත්තම් ඒ දෙයට කියන්න වෙන්නේ මොකද්ද? නිරෝධයි කියලා. හටගෙන නැහැ. ඒ දෙය කියන කතාව නැහැ. එන යංකෙන්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ. ඒ සියල්ල එකක්වත් ඉතුරු කරලා නැහැ. සමුදයක් නිසා හටගත්තා නම් ඔය සියල්ල, කිසියම් දෙයක් සමුදයකින් හටගත්තා නම් ඒ සියල්ල සබ්බන්තං නිරෝධ ධම්මං. ඇත්ත தත්ත්වේ නිරෝධ ධම්මය. නිරෝධ කියන්නේ මොකද්ද එතකොට? ඉපදිලා නැහැ. අපේ මෝඩකමට තමයි උපද්දලා තියෙන්නේ. මෝඩකම තියෙනකන් තියෙනවා. අවිද්‍යාව තියෙනකන් ඉපදිලා හටගෙන. අවිද්‍යාව ප්‍රත්‍යක් නම් උපදින්න. සමුදයේ ප්‍රත්‍යක් නම් එක කොටසක් නම් අවිද්‍යාව නේද? අවිද්‍යාව නැත්තම් උපදින්න පුළුවන්ද? බෑ. උපදින්න බැයි නම් ඒක නිරෝධ ධර්මයක්. ඕනම දෙයක් ගැන කතා කරද්දී ඒකේ සමුදයක් තියෙනවා නේද? සමුදය තුල අවිද්‍යාව යෙදිලා මේ ලෝකේ ඕනම දෙයක අවිද්‍යාව යෙදිලා සමුදේ විදිහට. නැහ, අවිද්‍යාව නැති වුණ දවසට ඔය සියල්ලම, අපි ලෝකේ කියලා කියපු සියල්ලම නිරෝධයි නේද? නිරෝධ කියන්නේ නැති වුණාද උපදින්නේ නැද්ද? උපදින්නේ නැහැ. උපදින්න හේතු නැති හින්දා උපදින්නේ නැහැ. එතකොට රහතන් වහන්සේ කියන්නේ ඉපදීම ක්ෂය කළා කියලා නේද? ජාතිය නැවැත්තුවා. ජාතිය ක්ෂය වුණා. උපදින ගතිය, උපදින ස්වභාවය නැති කළා. උපදින ස්වභාවය නැති කළා. පිරිනිවන් පෑවහමද මේ රහත් වෙන මොහොතේද? රහත් වෙන මොහොතේ ජාතිය ක්ෂය කරන්න. තවත් ජාතියක් නැහැ. තවත් ඉපදීමක් නැහැ. අවබෝධ කරන්නේ රහත් වෙන්න නෙමෙයි සෝවාන් වෙනකොටත් අවබෝධ කරන්නේ ওই ධර්මතාවය. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඒක කොණ්ඩඤ්ඤහඳුර ඕක අවබෝධ කරපු හින්දා සෝවාන් වුණා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං. සබ්බන්තං කියන එක හරි වැදගත්. ඒ සියල්ලම දැන් හටගත්තු දේ විතරක් නෙමෙයි හේතුන්ගෙන් හටගන්න ඕනම දෙයකට මේ ධර්මතාවේ පොදුයි. යංකින්චි සමුදය ධම්මං
කියන්නේ
අන්න හරි. අපි භාවනා කරනවා කියලා කරන්නේ මොකද්ද? හේතු අපිට වැඩක් නැහැ. ඵලය අල්ලගෙන මේක ඇති වෙනවා නැති වෙනවා මේක වෙනස් වෙනවා මේක මේ 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 මොනවාද ඔකේ ලක්ෂණ ටික කියනවා නේද? ඒක තමයි වැරද්ද නේද? මේ බුද්ධ ශාසනේ නිවි. තියෙන දේ වෙනස් වෙනවා කඩලා බිඳලා බලනවා ඔකේ රූප කලාප කියලා කියනවා ඔය චිත්තක්ෂණ ගණන් කරනවා චිත්ත වීති හදනවා ඔය සේරම සමුදය දැක්කද? සමුදය නැත්තම් මේක නිරෝධයි. සමුදයක් නිසයි මේ ධර්මතාවය හටගන්නේ. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඕක අවබෝධ කළොත් සෝවාන් වෙයි. මේ ඵලය නැති වෙනව නැති වෙනව කිව්වට සෝවාන් උනොත් තමයි පුදුමේ නේ. ඒක තමයි මේ ධර්මතාවය. බුදුහාමුදුරුවෝ හැම තිස්සෙම පෙන්නන්නේ සමුදය දකින්න. ඒක අනිත්‍ය සංඥාවේ පැහැදිලිව කියන අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ මෙන්න මෙහෙම. මේ විදිහට අනිත්‍ය සංඥාව වැඩුවොත් තමයි කෙලෙස් දුරු වෙන්නේ. කෙසේ වඩන අනිත්‍ය සංඥාවද? මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය සංඥා, රූපේ අනිත්‍ය සංඥාව මෙහෙම වඩන්න. ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගම්. එහෙම අනිත්‍ය සංඥාව වැඩුවොත් එයාගේ කෙලෙස් දුරු වෙනවා. සබ්බං කාමරාගං පරියාදීති. සීල කාමරාග කැඩිලා යනවා. සබ්බං භවරාගං පරියාදීති. ඒක ඕන පැත්තකට දාගෙන බලන්න. සමුදය. දැන් සමුදය කියන එක හොයන්නත් බුදුහාමුදුරුවෝ ඊළඟට උදව් කරනවා. මේක ආයතන විදිහට බලන්න. මේ සියල්ල කියන්නේ මොකද්ද? සබ්බං කියලා කියන්නේ ඇත්තටම මේ ආයතන ටික. ඇහැයි රූපෙයි, කනයි ශබ්දෙයි, නාසයයි ගන්ධයයි, දිවයි රසයි, කයයි ස්පර්ශයයි, මනසයි ධම්මයි. ඔක තමයි සබ්බං කියන්නේ. සබ්බං සුත්ත කියලා සූත්‍රයක් තියෙනවා. සබ්බං සුත්ත. සබ්බං කියලා කිව්වේ මොකද්ද කියලා ඒක කියනවා. සබ්බං කියන්නේ සියල්ල නේද? සබ්බං සූත්‍රයේ කියනවා සබ්බ කියලා කියන්නේ ඇහැයි රූපේ, කනයි ශබ්දේ. මේ අජ්ජත් ආයතනයි බහිද්ද ආයතනයි කියන ටික. ඒ 12ට තමයි සබ්බං කියලා කියන්නේ. හරි. එතකොට ඔය 12 මත ඉඳන් තමයි අපි ඕන දෙයක් කතා කරන්නේ. ඔය 12න් තොරව කිසිම දෙයක් හදන්න බෑ. හැදුවා නම් ඔය 12 බලන්න ඒ 12 නැද්ද කියලා. ඈ? මනයි ධම්මයි කියන දෙකත් ඒ 12 තියෙනවා. හිතෙන් මොනවා හරි හිතුවා කියන්නේ ඒ සබ්බං කියන එකට අයිති වෙලා. ඔව්. සබ්බං කියනකොට සිත, මන, ධම්ම කියන දෙකත් අයිති වෙලා. ඇහැ, රූප, කන, ශබ්ද. නේද? නාසය, ගන්ධය, දිව, රස, කය, පොට්ටබ්බ, මන, ධම්ම. ඔය 12ට තමයි සබ්බං කියන්නේ. එහෙනම් සබ්බන්තං නිරෝධ ධම්මං කියන්නේ මොකක්ද? ඈ? ඒ 12 ඇතිලා නැතිනවා නේද? ඒ අපේ අනිත්‍ය එක. බුදුහාමුදුරන්ගේ අනිත්‍යම ගන්න. ඔය 12ම සමුදේ බලන්න. සමුදේ තියෙනකන් ඔය 12 තියෙනවා. ඔය හටගන්න සමුදේ තියෙනකන් හටගනි. සමුදේ නැත්තම් අන්න නිරෝධ කියන එක. ඈ මොනවා කියන්නේ? දැනීම. දැනීම මොකෙන් දැනීමද? දැනීම් જાති තුනක් වෙන්න පුළුවන්. දැනීම කියන්නේ මුත කියන එක. මුත කියන එක ආයතන තුනකින් වෙන්න පුළුවන්. කයෙන් දැනෙන්න පුළුවන්, නාසයෙන් දැනෙන්න පුළුවන්, දිවෙන් දැනෙන්න පුළුවන් නේද? මොන දැනීමද? ඈ මොන හරි දැනෙන්න ඕනනේ නේද? දැනුණා නම් ওই තුනෙන් එකකින් තමයි දැනෙන්නේ. නේද? ඇයිතකට ආයේ සබ්බන් කියන එකට අහු වෙලා. සුවඳ දැනුණා නම් නාසයයි ගන්ධයයි. රස දැනුණා නම් දිවයි රසයි. ස්පර්ශය දැනුණා නම් කයයි පොට්ටබ්බයයි. නේද? සබ්බන් කියන එකට අහු වෙලා. එතකොට ඒ දැනුණ එක එතකොට දැන් ඇහැයි රූපේ ඉන නැත්නම් කයයි පොට්ටබ්බයයි ඉන නේද? ඒ දෙකේ තායි බලන්න කියනවා. කය කියන එකේ සමුදේ බලන්න. පොට්ටබ්බය කියන එකේ සමුදේ බලන්න. රූපයක ඇත්ත දකින්න නම් අනිච්ච සංඥාව වඩන්න කියන. අනිච්ච සංඥා කියන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදේ. සමුදේ බලපු ගමන් නුවණක් එනවා අත්ංගමය ගැන. සමුදේ තියෙනකම් මේක තියෙනවා. සමුදේ නැත්තම් හටගන්නේ නැහැ. එතකොට යංකින්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. නිරෝධ කියන්නේ මේ ඇති වෙලා නැති වුණ කතාව නෙවෙයි. එහෙම කියලා නැහැ. නේද? ඒක අපි හදාගත්තු එක. මන් දන්නේ කවුරු හැදුවද කියලා. බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන මේ නිරෝධ කියන කතාව. මේ හේතු තියෙනකම් ඵලය. සමුදය බලන්න කියලා තමයි මේ කියන්නේ. සමුදය නැත්තම් හටගන්න විදිහක් නැහැ. ඔච්චරයි ධර්මතාවය. ඒක තමයි පැටිච්ච සමුප්පාද කියන්නේ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති. නේද? තර ආනන්ද හාමුදුරුවෝ කිව්වා වගේ මේ පටිච්ච සමුප්පාදේ හරි සරලයි කියලා තමයි කියන්නේ. අච්චරයි ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති. ඈ බුදුහාමුදුරුවෝ කියන එහෙම කියන්න එපා කියලා නේද? ලේසි නම් ඔක අවබෝධ වෙන්නේ නැහැ. ඔව් සිහිනුවන පිහිටලා දැකීම ලේසි නෑ. මොකද අපි ඒක ලේසි නැත්තේ එකක් සමුදය අඳුරගෙන නෑ. අපි හේතුව ගැන විතරක් බල බල ඔය හේතුව නම් ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි කිය කියා ඉන්නවා. මේ ඵලය දිහා බල බල නේද? දැනගත්තු දේ ගැන බල බල ඒකේ ලක්ෂණ ටික කතා කර කර ඉන්නවා. ඕක හැදුන හැටි බලනවා අරවා මේවා. මේ සමුදය කියන පැත්ත ආයතන පැත්තෙන් ඒ කියන්නේ Taman තුලිනුයි මේ බඹයක් පමණ ශරීරේ තුලිනුයි සමුදය තියෙන්නේ. හ්ම්. මේ බඹයක් පමණ ශරීරේ තුලින් තමයි ඕක හටගෙන තියෙන්නේ සමුදය තියෙන්නේ. එහෙනම් ඉතින් නිරෝධෙත් එතනම තමයි තියෙන්න ඕන නේද? සමුදය යෙදුන තැනමයි. සමුදය යෙදුන් නැත්තම් හට ගන්න බෑ. සමුදේ දුන්න නැත්නම් හට ගන්න බෑ. ඔච්චරයි ධර්මතාවය. අපි දක්ෂ වෙන්න ඕන සමුදේ හොයාගන්න. එතන තමයි අපි ලෝකෙට ආයේ සමුදයත් හොයනවා. ලෝකෙන් එතර වෙන සමුදයත් සමහර විට දකින්න. දැන් Taman දක්ෂ වෙන්න ඕන ලෝකෙන් එතර වෙන ඒ සමුදේ හොයාගන්න. දැන් දුකයි දුක්ඛ සමුදයයි බලනකොට ලෝකෙන් ඈතර වෙන පැත්තෙන් සමුදේ හොයාගත්තොත් තමයි නිරෝධය සාක්ෂාත් වෙන්නේ. හ්ම්. ඔව්. දැන් අපි අහලා තියෙන්නේ දුකට සමුදය තණ්හාව කියලා විතරයි. තණ්හාව කියලා බුදුහාමුදුරුවෝ නවත්තලා නැහැ. තණ්හාවෙත් සමුදයක් තියෙනවා. මොකද්ද තණ්හාවේ සමුදය? වේදනාව. වේදනාව විඳින හින්දා තමයි තණ්හාව ඇති වෙන්නේ. වේදනාව ඇති වෙන්නේ ඇයි? ස්පර්ශය නිසා. පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා. එහෙනම් ස්පර්ශය තියෙන තාක්කල් වේදනාව තියෙනවා, වේදනාව තියෙන තාක්කල් තණ්හාව. බයයිද කියන්නේ? තණ්හාවක් තියෙනවා. වේදනාපච්චා තණ්හා. බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරලා තියෙනවා. මම දන්නේ නැහැ ඕගොල්ලන්ට එහෙම නැද්ද කියලා. වේදනාපච්චා තණ්හා, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ කියලා දේශනා කරලා තියෙනවා. ඔබ නැහැ කියනවා නම් පටිච්ච සම්පදාය වැඩි. ඔව්, වේදනා කියනකොට තුන් ආකාර වේදනාවක් තියෙනවා. දැනීම් තුන. ඇසයි කනයි ඒක මුත නෙමෙයි. ඒකට වෙනම වචන දෙකක් තියෙනවා නේ. ඇසට දැකීම, කනට ඇසීම. ඒ දැනෙනව නෙමෙයි. ඒ වෙන කතා දෙකක් ඒක. ඒවා මේ කාම ලෝකෙට අදාළ ඒවා නෙමෙයි. රූප ලෝකෙයි අරූප ලෝකෙයි ඒවා. අපි ඒ ටිකක් අරගෙන ඉතින් දාගෙන තියෙනවා. දැන් මේ කාම ලෝකෙන් මිදුනහම තමයි ඒ ටික හොඳට පේන්නේ. මොකද එතකොට ඇහැයි කනයි මනයි විතරයි රූපාවචර බ්‍රහ්ම ලෝකෙදි. රූපාවචරයකදී මනස විතරයි. දැන් ඒවට ගියොත් තමයි මේවයි තියෙන ඔව් වැරද්දයි. ඊළඟට අරවයි තියෙන සියුම් ගතිය. දැකීම කියන්නේ මොකද්ද? ඇසීම කියන්නේ මොකද්ද කියන එකේ සියුම් ගතිය දකින්න පුළුවන්. දැන් අපිට අර අනිත්‍යකෙන් හිතන හින්දා ඒ ටික හිතන්නේ කාම ලෝකෙන්නේ. තියෙන දේවල් වලින්නේ. දකින්න දෙයක් තියෙනවා, අහන්න දෙයක් තියෙනවා කියන පැත්තෙන්නේ හිතන්නේ. ඒ දෙයක් කියනකට අල්ලන්න පුළුවන්. එන ශරීරයෙන් ගැටෙන දෙයක් දාගෙන තමයි අපි ඇහෙන් දකින එක හිතන්නේ. හැබැයි රූපාවචර මට්ටමේදී දැන් කය පිහිටන්නේ දැනීම කියන එක නෑනේ. කයයි දිවයි නාසයයි නැත්තම් ඒවයින් හිතන්න බෑනේ. එතකොට දකින්නේදී එදාට අල්ලන්න පුළුවන් දෙයක් දකීද? රූපාවචර පැත්තේදී මොකක්ද ටිකක් හිතන්න අමාරුයි. ඉතින් ඒකයි ඒවා මේ තර්කෙන් අල්ලන්න අමාරුයි. අත්දකින්න කියන්නේ ඒකයි. මේ අතක්කාවචරයි කියන්නේ. අපි හිතන්නේ අපි ඉන්න ලෝකෙන්. අර බල්ලා හිතන්නේ වතුරේ ඉන්න බල්ලාට අදාළ කරගෙන. දෙයකින් තමයි හිතන්නේ. අල්ලන්න පුළුවන් දෙයකින්. දැන් අල්ලන ආයතනේ නැත්තම් එතකොට ඒකට තේරුමක් තියෙනවා. එදාට පටවියට තේරුමක් තියෙයිද දන්නේ නැහැ නේද? කය හිතන්නේ නැති දවසට නගාදතියෝ පිහිටන්න විදිහක් නැති කරන්න පුළුවන්. මොකද පිහිටන්නේ සමුදේ මත. සතර මහා ධාතුවත් පිහිටන්නේ සමුදයක් තුල. සතර මහා ධාතුව නැති වෙන්නේ කොහේද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනකොට කියන ඔය ප්‍රශ්නේ වැරදි. අර වතුරේ ඉන්න බල්ලා නැති වෙන්නේ කොහෙද අහනවා වගේනේ. බල්ලෙක් ඇවිල්ලා අපෙන් අහනවා අර වතුරේ ඉන්න බල්ලා